කතානායකර විසින් කරන ලබන නිවේදන 2026 අගෝස්තු 19 හා 20 වෙනි දිනෙති මාගේ නිවේදනයන්හි සඳහන් පෙස්සම් 7ට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 1 ව්‍යවස්ථා ප්‍රකාරව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති 50 කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සම් 2ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකර විසින් කරන ලිපිලේඛන දිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154-6 ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 වෙනි කාණ්ඩය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 8 වෙනි හා 9 වෙනි පාර්ලිමේන්තු වාරයන් පිළිබඳ සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරන ගමන්ම අවස්ථාවක් ලද විට විගසේ ඒ විගණන වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට අවස්ථාවක් ලබා දෙන සත් ඉල්ලා
සිටි. සභාව විශේෂ අවසරයේ ඇතිව ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, ඊයේ දිනය තුළ අපේ ආචාර්ය නන්දා මාලිනී මහත්මිය අභාවයට පත් වුණා. මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ එතුමියට ගෞරවයක් ලෙස මිනිත්තුවක නිශ්ශබ්දතාවය අපි සියලු දෙනාම ප්‍රකාශ කරමු කියලා.
ස්තුතියි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන සහ අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, ඔබේ අවසර ඇතුව ලිපිලේඛනාදිය ඉදිරිපත් කිරීමට පෙර ආතුව නන්දා මාලිනී වෙනුවෙන් ශෝක පණිවිඩයක් ප්‍රකාශ කිරීමට මම ඔබේ අවසර බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලාංකීය සංගීත ශේෂ්ත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක 8කට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කර ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මම ඉමහත් සංවේගයට පත්විමි. නන්දා මාලිනී මහත්මියගේ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ වියෝවය මට දැනෙන්නේ හුදෙක් ශ්‍රී ලාංකීය සංගීතයේ අසම සම කලා පෞරුෂයක් අපට අහිමිවීමක් ලෙස පමණක් නෙවෙයි. එය අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරුපුරුදු හඬක් අපෙන් වෙන්වීමක් ලෙසයි. එතුමියගේ ගීත අපේ පරම්පරාවේ ජීවිත අත්දැකීම් සමග බැඳී තිබූ අතර ඒ මනරම් හඬ සමග ගොඩනැගුණු මතකයන් අද ඇයගේ වියෝවය සමග වඩාත් තදින් සිහිපත් වෙනවා. ළමා වියේදී බුදුසාදු මම සඳුන් ගසක් වෙන්නම් ගීතය ගායනා කරමින් සංගීත ලොවට පා තැබූ එතුමිය ආචාර්ය WD අමරදේවයන්ගේ ගුරුහුරුකම් ලබමින් රන්මුතු දූව චිත්‍රපටය ඔස්සේ සිනමා ගීත ශේෂ්ත්‍රයට පිවිසියාය. එතැන් සිට දශක ගණනක් පුරා එතුමියගේ හඬ අපේ නිවස්වලත් අපේ පාසල් සමේත් අපගේ උත්සව හා ජාතික අවස්ථාවලත් නිහඬව අපේ දෛනික ජීවිතය සමග ගමන් කළේය. එතුමිය ගැයූ ගීත බොහොමයක් අපට හුදෙක් අසන්නට ලැබූ ගීත නොව අපේම ජීවිතයේ කොටස් බවට පත්ව තිබුණි. එතුමියගේ ගායන දිවිය ශ්‍රී ලාංකීය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව මේ රට ජන ජීවිතයේත් සමාජවලයන්ගේත් මිනිස් හැඟීම්වලත් සජීවි ප්‍රකාශනයන් විය. ප්‍රේමය සහ විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය එතුමිය පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගල සිය ගීත තුළින් හඬක් බවට පත් කළාය. ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුනේ ගායිකාවකගේ හඬක් පමණක් නොව අපේ සමාජයේ හඬයි. එතුමිය කිසිවිටකත් සමාජයෙන් වෙන් වූ කලාකාරිනියක් නොවූවාය. අයුක්තිය ඉදිරියේ නිහඬ නොවෙමින් සාමය සහ සහජීවනය වෙනුවෙන්ද, මනුෂ්‍යත්වය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන්ද නොබියව සිය හඬ අවදි කළාය. පවන සහ සත්‍යයේ ගීතය වැනි නිර්මාණාත්මක මැදිහත්වීම ඔස්සේ එතුමිය අපට පෙන්වා දුන්නේ කලාකරුවකගේ හඬට සමාජයේ වේදනාව වෙනුවෙන් කතා කළ හැකි බවත්, ගීතයකට මිනිසා තුළ සංවේදීත්වය අවදි කරමින් යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් ගොඩනැගිය හැකි බවයි. නන්දාමාලිනී මහත්මියගේ ගීත සමග මගේ පෞද්ගලික මතකයන්ද බොහෝමය. ඇතැම් ගීත අසා ඇත්තේ සතුටින් පිරුණු අවස්ථාවලදීය. ඇතැම් ගීත වේදනාවක් හෝ නිහඬ මොහොතක් සමග බැඳී ඇත. තවත් ඇතැම් ගීත අප ජීවත් වූ කාලය, අපි මුහුණ දුන් සමාජ අත්දැකීම් සහ අප තුළ තිබූ බලාපොරොත්තු මතක් කර දෙනවා. එබැවින් එතුමියගේ හඬ අපට හුදෙක් සංගීතය නොවිය. එය අපේ ජීවිතය සමග ගමන් කළ, අපේ හැඟීම් හඳුනාගත්, ඇතැම් විට අප වෙනුවෙන්ම කතා කළ හඬක් විය. ශාස්ත්‍රීය සංගීතයේ ගැඹුරු ප්‍රගුණත්වයත්, අසම සම හඬ පරුෂයත්, හැඟීම් ප්‍රකාශ කිරීමේ විශිෂ්ට හැකියාවක් සමග ශ්‍රී ලාංකීය ගීත කලාවට එතුමිය එක් කළ දායකත්වය අතිමහත්ය. එහෙත් එතුමිය ලද සම්මාන හා ගෞරව සියල්ලටම වඩා පරම්පරා ගණනාවක ජනතාවගේ හදවත් තුළ එතුමිය දිනාගත් ආදරය ඇගේ කලා මෙහෙවරේ සැබෑ අගය සනිටුවන් කරනවා. මගේ පරම්පරාවටත් මටත් එතුමියගේ හඬ එතරම්ම සමීප වූයේ ඒ නිසයි. අද එතුමියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ ශ්‍රී ලාංකීය සංගීතයට අහිමි වූ අසම සම කලාකාරිනිය ගැන පමණක් නොව අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමග බැඳුණු ආදරණීය හඬක් ගැනද මම සිහිපත් කරමි. අදින් වසරකට ඉහත මෙවැනිම දිනක එතුමියගේ 82 ජන්මදිනය සමරමින් එතුමියගේ මියුරු හඬ සජීවීව විඳිමින් අපි ආදරය සහ ගෞරවය පුද කරන්නට ලැබුණු ඒ අවස්ථාව මේ මොහොතේදී මම ඉතාමත් ගෞරවයෙන් හා සංවේදයෙන් සිහිපත් කරමි. දශක ගණනාවක් පුරා අප සමග ගමන් කළ ඒ හඬ අද නිහඬ වුවද එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුලත් අපේ හදවත් තුලත් දිගටම ජීවත් වනු ඇත. එතුමිය දායාද කළ ගීත සමුදායත්, ගොඩනැගූ කලා සම්ප්‍රදායත්, සමාජය වෙනුවෙන් කලාකරුවෙකුට ඉටු කළ හැකි වගකීම පිළිබඳ තැබූ ආදර්ශයත් මතු පරම්පරාවටද මඟ පෙන්වනු ඇතයි. එතුමියගේ හඬ ඉදිරියටත් ඇසුණු ඇත්තේ ගීතයක් ලෙස පමණක් නොව යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ මේ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගුණු එඩිතර හඬක් ලෙසයි. අපේ ජීවිතයේ බොහෝ මතකයන්ට හඬක් වූ පරම්පරා ගණනාවක් ආදරයෙන් වැළඳගත් ශ්‍රී ලාංකීය ගීත කලාවේ අමරණීය පරිච්ඡේදයක් සනිටුහන් කළ ආචාර්ය නන්දා මාලිනී මහත්මියට මගේ ගෞරවයත් ආදරයත් පුද කරමි. එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි. එතුමියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියටත්, ඒ හඬට ආදරය කර සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජා ජනතාවටත් මාගේ බලවත් සංවේගය පළ කරමි.
ගරු විපක්ෂ නායකතුමා,
අද දවසේ මේ මොහොතේ අප හිතවත් නන්දා මාලිනී මැතිණියගේ හදිසි වියෝවය පිළිබඳව අපේ බලවත් ශෝකය ඒ වගේම සාතිශය සංවේගය අපි පුද කර සිටිනවා. නන්දා මාලිනී මැතිනිය මම පෞද්ගලිකව කුඩා කාලේ ඉඳලම හොඳින් හඳුනා ගත්තු කිසිම දෙයකට නැමුනේ නැති මහජනතාවත් එක්ක හැම විටම හිටගත්තු කලාකාරිනියක් හැටියට මානව දයාව කරුණාව අනුකම්පාව ඉතාමත්ම ඉහලින්ම තිබුණු අපේ රටේ බිහි වුණු ශ්‍රේෂ්ඨ කලාකාරිනියක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඇත්තටම නන්දා මාලිනී මැතිනිය මම ආමන්ත්‍රණය කරේ නන්දා මාලිනී ඇන්ටි කියලා. ඒ තරමටම පොඩි කාලේ ඉඳලම අපි එතුමියව ආශ්‍රය කරා. එතුමියගේ සංගීත කලාව තුළ ඉතාමත්ම විශිෂ්ට ගණයේ ශූරත්වයක් කුසලතාවයක් හැකියාවක් එතුමිය සතුව තිබුණා. මට මතක් වෙනවා විශේෂයෙන්ම මේ රටේ පරිවර්තනාත්මක යුගයක් නිර්මාණය වුණු ඒ 77 මැතිවරණ ව්‍යාපාරය. කලාකරුවන් අතරින් සංගීතඥයින් අතරින් 95%ක්ම ඒ වගේ ගානක් එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේ හිටියි. නමුත් ගරු නන්දා මාලිනී මැතිනිය ඒ වේදිකාවේ හිටියේ නැහැ. හෘද සාක්ෂියට එකඟව එතුමිය තුළ තිබුණු ඒ විශිෂ්ට උතුම් මානව හිතවාදී සංකල්පයන් තුළ එතුමිය දරපු මතය කිසිදාක නොවෙනස්ව නොකිලිටව ඒ තමන් හිටගත්තු ස්ථාවරයේ ඉන්න විශිෂ්ට ගුණාංගය එතුමිය සතුව තිබුණා. අපේ රටේ විවිධ කාලවකවානුවන් තුළදී අපේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ අපි දන්නවා ඛේදවාචකයන් රැසක් නිර්මාණය. අපි අවංකවම හදවතට එකඟව කියන්න කැමති 71 කාලවකවානුවත් 88-89 කාලවකවානුවත් ඒක අපේ රටේ ඉතිහාසයේ සිදුවුණු ඛේදවාචකයන්. ඛේදනීය තත්ත්වය. ගරු නන්දා මාලිනී මැතිනිය ඒ විවිධ අවස්ථාවන් වලදී අපේ රටේ යොවුන් පරපුර වෙනුවෙන් මානව සම්පත වෙනුවෙන් මානව හිතවාදීත්වය වෙනුවෙන් ඒ වගේම මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වෙනුවෙන් කෙලින්ම හිටගත්තා. අපි දන්නවා විවිධ අවස්ථාවන් වලදී එතුමියගේ ඒ ආකල්පවලට ඒ අදහස් වලට පවතින ආණ්ඩුත් විරුද්ධ වුණා. අපි ඇත්ත කතා කරනවා සමහර විට රාජ්‍ය මාධ්‍යවල එතුමීට ලබා දුන්නු ඒ ඉඩකඩ ඒක අහිමි කරා. මම නම් ඒ කාලේ දේශපාලනේ හිටියේ නැහැ. නමුත් ඒ කාරණා කියනකොට ඒ පාර්ශ්වය නියෝජනය කරපු අපිටම ඇඟිලි දික් කර ගැනීමත් වැදගත්. නන්දා මාලිනී මැතිනිය විශිෂ්ට කලාකාරිනිය. එතුමිය තුළ ඒ තිබුණු ඒ කුසලතාවය ඒ ශක්තිය අතිවිශිෂ්ටයි. අපිට මතක් වෙනවා අපේ ගරු ලතාවල්පොළ මැතිණිය, ගරු ඇන්ජලින් ගුරුතිලක මැතිණිය මේ අනාදි වශයෙන් ඒ කාලේ බිහි වුණු ඒ කලාකාරණියන් අතර විශිෂ්ටත්වයේ ඉහළටම ගිය කලාකාරණියක් හැටියට අපිට නන්දා මාලිනී මැතිණිය හඳුන්වන්නට පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් හිටගත්ත, මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනකොට නොපැකිලිව ඉදිරියට ආවා, කිසිදාක තමන්ගේ ස්ථාවරය වෙනස් කරේ නැහැ, නොපැකිලිව නොබියව තමන් විශ්වාස කරපු මතය වෙනුවෙන් හැම විටම පෙනී හිටියා. එනිසා නන්දා මාලිනී ඇන්ටිගේ, අපි කිව්ව ඇන්ටි කියලා, එතුමියගේ ඒ නිර්මල චරිතය, ඒ කිසිදාක පැත්තෙන් පැත්තට යන්නේ නැතුව එක තැනක ඉඳගෙන හොඳ ශක්තිවත් මතයක සිටීම, අත වශයෙන්ම ලංකාවාසී 120,000 ජනතාවටම ආදර්ශයක්. නිසා එතුමියගේ හදිසි වියෝවේ අභාවය අපි හැමෝටම දුකට කරුණක්. විශේෂයෙන්ම කලා ශාස්ත්‍රයට, සංගීත ශාස්ත්‍රයට දැඩි ඇල්මක් දක්වන මමත් අත වශයෙන්ම එක ෂොක් එකක් වුණා ඒ ආරංචි එනකොට එතුමියගේ හදිසි වියෝවේ අභාවය පිළිබඳව. ඒ නිසා සත්‍ය වශයෙන්ම අපි මේ අවස්ථාවේ එතුමියට ගරු කරනවා, සමාව ඉල්ලා සිටිනවා. මේ විනාලික නිශ්ශබ්දතාවය පිළිබඳව මම දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියා නම් අපි හැමෝම ඒ අවස්ථාවට සහභාගී වෙනවා. මදක් ප්‍රමාද වුණා මේ සභාවට පැමිණීමේදී. ඒ පිළිබඳවත් මම සමාව ඉල්ලා සිටිනවා, කනගාටුව පළ කරනවා. ඒ මොකද ඒ තරම්ම ලොකු ගරුත්වයක් ඒ නන්දා මාලිනී මැතිණියට, ශූරින්ට, නන්දා මාලිනී ඇන්ටිට අපේ තිබෙනවා. ඒ නිසා අපගේ සාතිශය සංවේගය, බලවත් ශෝකය අපි පුද කර සිටිනවා. නැවතත් වරක් නන්දා මාලිනී මැතිණිය වැනි ඒ කුසලතාවයේ, දක්ෂතාවයේ, නිපුණතාවයේ හැකියාව තියෙන උතුම් විශිෂ්ට කලාකාරිනියක් බිහි වෙයිද කියන එක අපිට හිතාගන්නට අමාරුයි. නමුත් අපි එතුමිය රටටත්, ඒ වගේම කලාවටත්, සංගීත ශාස්ත්‍රයටත්, ඒ වගේම දේශපාලනේ විශ්වාස කරපු මතයත් එක්ක නිරතුරුවම රැඳී ඉඳලා ඒ ස්ථාවරාත්මකව හිට ගැනීම පිළිබඳවත් අපේ අවංක ගරුත්වය තිබෙනවා. විශේෂයෙන් මෙතුමිගේ අභාවය පිළිබඳව ඒ පවුලේ සියලුම සමාජිකින්ට, දීනියන් දෙපළට ඇතුළු පවුලට සම්බන්ධ සියලුම දෙනාටත් අපේ බලවත් ශෝකය පළ කරනවා. එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
ගරු මන්ත්‍රීවරුනි, අභාවප්‍රාප්ත නන්දා මාලිනී මැතිණිය වෙනුවෙන් මෙම සභාවේදී ශෝකය පළ කරමින් ඉදිරිපත් කළ කරුණු සමග මමද එක්වන අතර එතුමියට නිවන් සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සවෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the report on the observations and steps taken in terms of Standing Order 119-4 of the Parliament with regard to matters mentioned on the Ministry of Defence in the report of the Committee on Public Accounts which was presented to Parliament. I move that this report be referred to the Committee on Public Accounts.
ගරු වැවිලි සහ ප්‍රජායටතල පහසුකම් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ගරු වැවිලි සහ ප්‍රජායටතල පහසුකම් අමාත්‍යතුමා වෙනුවෙන් 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පාර්ශ්වයේ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් ඉරසාරත්වයේ පිළිබඳ ආංශික ආදේශන කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ වාර්තාව, එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශක කාර්ක සභාවට යොමු කරන ලද 203 අධිකාරිය වූ මෝටර් වාහන පනතේ 202 වගන්තිය සමග කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 මැයි 19 දින ඇති අංක 24/89/22 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 203 අධිකාරිය වූ මෝටර් වාහන පනතේ 237 වගන්තිය සමග කියවිය යුතු 141, 143, 144, 157A, 168 සහ 190 වගන්ති යටතේ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 ජුනි 17 දින ඇති අංක 24/93/19 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ තාවකාලික සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2026 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන හා 2026 දෙසැම්බර් 31 දින අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා 2025 අංක 23 දරණ විසර්ජන පනතේ ශීර්ෂය 118 වැඩසටහන 2 යටතේ පරිපූරක මුදල සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් ලැබේසිංහ මහතා.
ගරු කථානායකතුමනි, හල්තොට පෙතිගමුව විචිත්‍රාණි යන ලිපිනයේ පදිංචි KR 33 මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා.
ගරු කථානායකතුමනි, විල්ගමුව හෙට්ටිපොළ පොළපාර අංක 469/5 දරණ ස්ථානයේ පදිංචි බිමල් දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා පෙත්සම් 2.
ගරු කථානායකතුමනි, අගලවත්ත හල්ලෝවිට යන ලිපිනයේ පදිංචි GAJ ජයසිරි මහතාගේ ලැබුණු පෙත්සමක් සහ දොඩම්පේ මිල්ලකඩේ අංක 177A 3 දරණ ස්ථානයේ පදිංචි PMG කාංචනා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු කාවින්ද මන්ත්‍රීතුමා
අහනවා. ගරු කථානායකතුමා,
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
A1 වැලිසර ඩිපෝවේ දැනට පවතින ධාවනයෙන් සුදුසු බස් රථ සංඛ්‍යාව 35කි. A2 වැලිසර ඩිපෝවේ රියදුරු 6ක් සහ කොන්දොස්තර 6ක් පුරප්පාඩු පවති. A3 රාගම නගරයේ සිට කිලෝමීටර් 3ක් දුරින් කොළඹ නුවර A1 මාර්ගයේද පිහිටා ඇති බැවින් උදැසන දහවල් සහ රාත්‍රී කාලවලදී මෙම මාර්ගවල දුරගමන් සේවා බස් රථ නිතර ධාවනය වේ. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමතිතුමා, මේ ඇත්තරම අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එහෙම නැත්නම් පොදු ප්‍රවාහන ශේෂය අපි දිනු කරන්න ඕන. ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමන්ලා අවධානය යොමු කරලා තියෙන ලෝ ෆෝට් ෆ්ලෝ බසස්, එහෙම නැත්නම් මෙට්‍රෝ බසස් කියලා හඳුන්වන බසස්, ඒ ක්‍රමවේදයේ යම් ආකාරයේ මගින්ට පහසුවක් ලැබෙනවා. ඒ වගේම ගරු ඇමතුමා, විශේෂයෙන්ම මිලියන 36.5% ආසන්න ප්‍රමාණයක් වියදම් කරලා එක බස් එකකට බස් 10ක් ඔබතුමන්ලා ගෙනාවා. ඊට පස්සේ ඔබතුමන්ලා නැවත බස් 100ක් ගන්න ටෙන්ඩර් එකක් දැම්මා. එකම ස්පෙસિෆිකේෂන්ස්, එකම මේ සප්ලයර්, මම හිතන්නේ ෆෝටෝන් කියන සප්ලයර්. ඒකෙදි එක බස් එකක කොස්ට් එක වෙලා තියෙනවා මිලියන 43% ආසන්න ප්‍රමාණයක්. ඒතකොට සාමාන්‍ය අපි දන්න ක්‍රමවේදය තමයි මේ ක්වොන්ටිටි එක වැඩි වෙනකොට මිල අඩු වෙනවා. එතකොට බස් 10ට මිලියන 36කට ආසන්න ප්‍රමාණයක් නම් එක බස් එකකට ගියේ බස් 100ක් ගන්නකොට මිලියන 43කට ආසන්න ප්‍රමාණයක් යනවා කියන්නේ මිලියන 6.5කට ආසන්න ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. එතකොට මිලියන 650ක වගේ ප්‍රමාණයක් මේකට මුදල් වියදම් කරලා තියෙනවා. එතකොට මම අහන්නේ විශේෂයෙන්ම ඔබතුමා මම දැක්කා මාධ්‍යයට කියනවා බස් හතරක් අපිට ලැබුණා කියලා මේ බස් මිලදී ගැනීමේදී. ඇත්තටම මේ මිලියන 650 ගණනය කරලා බැලුවොත් අපිට බස් 17ක් බස් 18කට ආසන්න ප්‍රමාණයක් අපිට ලැබෙන්න තිබුණා නොමිලේ. ඒ ප්‍රමාණය ඇයි නොලැබුණේ කියන එක අහන්න දැනගන්න
කැමතියි ජමාත්තුමා.
පළමුවම කියන්නේ ඔබතුමා ඉදිරිපත් කළ දත්වල වරද්දක් තියෙනවා. අනික අපි අනුගමනය කරන්නේ බස් 100 ප්‍රසම්පාදන කටයුතු පටන් ගන්න. ඒතර ප්‍රසම්පාදන කටයුතු පටන් ගන්නකොට අපි ඉස්සල්ලාම ඩොකියුමන්ට් එක හදනවා මොන ආකාරයේ ආකෘතියක බස් රටද අවශ්‍ය වෙන කියලා. ඒක ටෙක් එක හරහා තමයි හදන්නේ. ඒතර ඊට පස්සේ ඒක බිඩ් වැලියුෂන් කමිටි හරහා අනුමත කරලා ඉවරලා මේක යන්නේ මිලියන 750 වැඩි නිසා කැබිනට් අනුමත කරන ලද ප්‍රසම්පාදන කමිටුවකින් තමයි ඒ අනුමැති ලබා දීලා ටෙන්ඩර් කටයුතු ලන්සු කැඳවන්. ලන්සු කැඳවුවට පස්සේ අපි ඉස්සලාම බලනවා ඉස්සලාම තාක්ෂණික වශයෙන් මේ බස් රට අපි ඉල්ලලා තියෙන පිරිවිතරවලට අනුව මොන ඉල්ලලා තියෙන සමාගම් ලන්සු තේරෙනවද කියන එක. ඉන් පසුව තමයි අපි ඕපන් කරන්නේ ෆයිනෑන්ෂියල් එක. ඊට පස්සේ තමයි අපි බලන්නේ ඒ තේරෙන කට්ටියකින් අඩුම එකකට තමයි පිරිනමන්නේ. ඒක මේ විදිහට තමයි නියමිත ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි හරහා අඩුම ලංසුවට බස් රට පිරිනැමීම සිද්ධ වන්නේ.
ගරු මන්ත්‍රීතුමා.
ඔව් ගරු අමතුමා කෙසේ වෙතත් මිලියන 650ක විතර දැවැන්ත වෙනසක් තියෙනවා මේ ටෙන්ඩර් පටිපාටියේ. කෙසේ වෙතත් මම කැමති ඔබතුමාගේ අවධානයට යොමු කරන්න මේ කොටුවේ ඉඳන් කංකසන්තුරේට ගිය ට්‍රේන් එක දුම්රිය මගදී නතර වෙලා තියෙනවා, කැඩලා තියෙනවා. පැය 5කට ආසන්න ප්‍රමාණයක් මගින් මේ අපහසුතාවයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම අපි දැක්කා මේ වීඩියෝ වල සංචාරක
මන්ත්‍රීතුමා අදාල් ප්‍රශ්නෙට අදාල් අතුරු ප්‍රශ්න ඇහුණා නම් හොඳයි කියලා
හිතනවා. මේ එකම අමාත්‍යංශ. එතකොට ගරු අමාත්‍යතුමා මේක කාලීන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ පිළිබඳව මේ පරීක්ෂණයක් කරලා තියෙනවද? මොකද්ද මෙවැනි තත්යකට මේ දුම්රිය අඩාල වෙලා තියෙන්නේ කියන එක දැනගන්න කැමතියි.
අදාල් ප්‍රශ්නය නැහැ. නමුත් මම උත්තරයක් දෙන්නම්. අඩාල වෙන්න හේතුව වෙලා තියෙන්නේ දුම්රිය එන්ජින් වල තියෙන ගැටලුවක් තියෙනවා. අපිට සාමාන්‍ය දෛනික ධාවනය සඳහා ඔය M class කියන එන්ජින් දල වශයෙන් අවශ්‍ය 60ක් විතර. නමුත් කාලයක් තනත් 30 පරණ එන්ජින් ගොඩක් තියෙන්නේ. ඒක කැඩෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒතකොට normal අවුද්දට සාමාන්‍ය අපි දන්න කාර් එකක් දිවුවට පස්සේ කිලෝමීටර් 5000ට පස්සේ සර්විස් කරන්න ඕනේ. කෝච් එන්ජිමුත් ඒ වගේ තමයි. නමුත් ඒතර සර්විස් කිරීම සඳහා ඩියු සර්විස් පීරියඩ් සඳහා අපිට දෛනික ධාවනයෙන් ගලවලා පැත්තකින් තියන්න බැරි වෙලා ඒක සර්විස් නොකරත් ධාවනය කරන්න වෙලා තියෙනවා. මොකද කාලයක් තිස්සේ ඇදිච්ච ආපු ප්‍රශ්නයක් දුම්රිය ෆීට් එක අඩු වෙලා තියෙන නිසා. ඒතර දාල වශයෙන් දැන් එකතු වෙන්නේ දෛනික ධාවනය සඳහා දුම්රිය 50ක් 51ක් වගේ ප්‍රමාණය. ඒ නිසා මේ කැඩීම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි බලල ඉවරලා මේක කොහොමද උඩට ගන්න කියන ප්‍රියවල බලල ඉවරලා අලුතෙන් දුම්රිය කට්ටල මේකට එකතු කරගන්න සැලැස්ම හදලා තියෙනවා. ප්‍රසම්පාදන කටු තියන්නේ ඒක අලුත් දුම්රිය කට්ටල පහක් ගේන්න ලබන අවුද්දාය වේත් යම් කිසි මුදලක් වෙන් වෙන්නේ ඒකයි දුම්රිය කට්ටල වැඩ ගෙනෙන්න. ඒත් එක්කම අලුත් වැඩ පිළිලක් හදලා තියෙනවා. අපි එන්ජිම විතරක් හදලා එළියට දාන්නේ නැතුව සම්පූර්ණ දුම්රියක් විදියට මැදි දිසා දුම්රිය එන්ජින් දෙක සියල්ල නවීකරණය කරලා එළියට දැමීම වැඩ පිළිලක් කරනවා. ඒකේ දෙවෙනි කෝච්චියත් අපි එළියට දාලා තිනවා මේ වෙනකොට රත්නාන හරහා.
ප්‍රශ්න අංක 2 ගරු ආචාර්ය එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 3 ගරු මුජිබිර් රවුමාන් මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා ඇසීමට.
ගරු කථානායකතුමා අහන ප්‍රශ්න.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
රෝමානු ඉලක්කම් 1 ඔව් 2 අහලා තිනේ එම රෝහලේ වෛද්‍ය හේද පරිපූර්ණක හා සුළු සේවක තනතිරුවල මේ වෙන විට පවතින පුරපාඩු සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කියන්න කියලා ඒක ඇමුණුම එකමගින් දක්වලා තිනවා. ඒක ඒකේ සංක්ෂිප්ත සටහනක් කියනොත් නම් විශේෂඥ වෛද්‍යවරුන් 10ක් ඉන්න ඕන, 9ක් ඉන්නවා එකයි පුරපාඩු. මෙඩිකල් ඔෆිසර්ස්ලා වෛද්‍යවරු 50ක් ඉන්න ඕන, 46ක් ඉන්නව 4ක් පුරපාඩුයි. නර්සස්ලා 110ක් ඉන්න ඕන, 105ක් ඉන්නව 5ක් පුරපාඩුයි. ඒ වගේම සෞඛ්‍යකාර සහායක 75ක් ඉන්න ඕන, 50යි ඉන්නේ 25ක් පුරපාඩුයි. රෝමානු ඉලක්කම් 3 මෙම රෝහල සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මෙම රෝහල සංවර්ධන සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් පළාත් සභාව මගින් පාලනය වන යාපත රෝහලේ ඉඩම් කොටසක් මෙම රෝහල් ඉඩමේ කොටසත් සමග ඒකාබද්ධ කර නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුණා. 2026 වර්ෂය තුළ ඒ සඳහා දළ ඇස්තමේන්තුව සකස් කර පළාත් සභාව සමග සාකච්ඡා කිරීමේදී පළාත් සභා රෝහල සඳහාද ඉඩකඩ අවශ්‍ය බැවින් එම යෝජනාව ක්‍රියාත්මක නොකළ අතර අත්‍යවශ්‍ය අලුත් ඇඩියා කටයුතු පමණක් දැන්ට සිදු කරනු ලබනවා. නොවෙන්සයි නම් ඒ මන්ද පැන නොනගි.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමා, මේ පළවෙනි ප්‍රශ්නය මේ ගරු නියෝජ්‍යමැතිතුමා කියපු ආකාරයට යටිතල පහසුකම් ඒ වගේම සේවකයන්ගේ පුරප්පාඩු පිළිබඳ ඔබතුමා දැක්කුවා. මේකෙදී දැන් ඒ වගේම මේ ඩයලිසිස් කිරීමේදී දැනට තිබෙන්නේ ඇඳවල් 21ක් විතර වගේ තමයි තියෙන්නේ. එතකොට දැන් දවසට එන ලෙඩු ප්‍රමාණයත් එක්ක බැලුවම ඒ 21 මේ ඇමතුමනි කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔතන දැන් සාමාන්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ගයිඩ්ලයින් එකට අනුව ඇඳවල් 3කට හෙදියන් දෙන්නෙක් ඉන්න ඕනේ. නමුත් දැන් මෙතන වෙලා තියෙන්නේ එක නර්ස් කෙනෙක් ඇඳවල් 3ක් බලා ගන්නවා. මේක ඇද අනිත් පැත්ත යන්නේ. දෙයින්දා මේ කාර්ය මණ්ඩලයේ අඩුවීම හින්දාම පැය 24 පුරාම මේගොල්ලෝ වැඩ කරනත් හින්දාත් විශාල මේ මේ ප්‍රශ්නයකට මූණ දීලා තිබෙනවා. මේ කාර්ය මණ්ඩලය මේ එන ලෙඩු ප්‍රමාණය ඉතාම අධික ප්‍රමාණයක් එන හින්දාම දැන් ඒගොල්ලන්ට මේ අවශ්‍ය පහසුකම් හා ඒ අවශ්‍ය දේවල් ලබා දෙන්න බැරි හැකියාවක් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධව ඉතා ඉක්මනින් ඔබතුමන්ලාට පුළුවන් ද යම් ක්‍රියාමාර්ගයක් ගන්න? මොකද දැන් මේ තිබෙන ඇඳවල් ප්‍රමාණය වැඩි කරගන්නත් නිකන් විශාල ලෙඩු ප්‍රමාණයක් එනවා. සමහර අය තමන්ට අවශ්‍ය සතියකට තුන්පාරක් ඩයලිසිස් එක කරගන්න ඕන අය ඉන්නවා. ඒගොල්ලෝ සමහර එකක් ඒගොල්ලන්ට එතන කරගන්න බැරි හින්දා පෞද්ගලික රෝහල් වලට ගිහිල්ලා කරනවා. විශාල මුදලක් ගෙවනවා ගරු කතානායකතුමා. මම හිතන්නේ 11,000ක් වගේ ගන්නවා ඩයලිසිස් එකක් කරන්න පෞද්ගලික රෝහල් වල. ඉතින් ඉතා ඉක්මනින් මේකට අවශ්‍ය හෙදියන්ගේ තිබෙන පුරප්පාඩුත් ඒ වගේම තව ඇඳවල් ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන් හැකියාව තිබෙනවද කියලා මම අහන්න
කැමතියි.
ඇත්තටම අපි ওই කිඩ්නි ඩිසීස් ගත්තාම ඒකේ ඩයලයිස් කරන මට්ටමට එන රෝගීන් ප්‍රමාණය නිතර වැඩි වෙමින් පවතිනවා. අපි මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ඒකට ප්‍රධාන හේතු උනේ අපි හඳුනා නොගත් වග්ගඩු රෝගය කියලා හඳුනාගත් රෝගය. නමුත් දැන් එන රෝගීන් විශාල ප්‍රමාණයක් එන්නේ දියවැඩියාවේ සංකූලතාවය නිසා ඇතිවෙච්ච වග්ගඩ රෝගීන් ප්‍රමාණය. ඉතින් ඇත්තටම අපි මේකෙදි කරන්න ඕන ප්‍රධාන වශයෙන්ම ඩයලයිසිස් යුනිට් වැඩි කරනවට වඩා දියවැඩියාව පාලනය කිරීම සඳහා වඩාත් හොඳ සෞඛ්‍ය සේවයක් ගොඩනැගීම. මොකද අපේ ජනගහණයෙන් සාමාන්‍ය 25%ක් විතර දියවැඩිය රෝගයෙන් පෙළෙනවා. ඇත්තටම මේ 25%න් සෑහෙන පිරිසක් ඔයි වග්ගඩ රෝගී සංකූලතාවය නිසා පෙළෙන්නේ නෝ. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අපි බොහෝ නවන රෝග පාලනයට තමයි වැඩි ඉඩකඩක් වෙන් කළා තියෙන්නේ. ඊට අමතරව අපි පිළිගන්නවා වග්ගඩ රෝගීන්ට ඩයලයිස් කරන්න ඕන රෝගීන්ට අවශ්‍ය පහසුකම් ප්‍රමාණය සීමිතයි කියලා ලංකාවේ. ඒක වැඩි දියුණු කිරීම සඳහා අපිට ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සහ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ වගේම ගත්තාම සේවක හිඟය හැම තැනම වගේ තියෙනවා. මුළු රෝහල් පද්ධතියම තියෙනවා. ඒක නිසා අපිට ප්‍රශ්නේ උනේ මේ 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 සේවකයන් බඳවා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබුණා. ඒක නිසා අපි හොඳ වැඩපිළිවෙළක් යටතේ සෑම දිනෙම ඒ කියන්නේ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, නර්සස්ලා විශේෂයෙන්ම බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ජාතික මට්ටමින් පටන් අරගෙන තියෙනවා. නමුත් මේක ප්‍රතිඵල එන්නේ යම් කාලයක් ගත වෙනවා. මොකද නර්ස් කෙනෙක් අපිට අද ජොබ් එක දීලා හෙට වැඩට යොදවන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා මේවා යම් විධිමත් භාවයකින් මීට වඩා කරන්න පුළුවන් සහ මේකේ කටයුතු පුල් කරන්න පුළුවන් කියලා. අපි ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඇතුළු ක්‍රියාත්මකවම පවතිනවා.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවෙනි ප්‍රශ්නය මේකත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ ප්‍රශ්නයක්. ගරු ඇමැත්තුමනි, 2023 ජූලි 27 කොළඹ ලේඩි රිජ්ජේ රෝහලේදී හම්දි කියන දරුවා අවුරුදු 3ක දරුවෙක් කොටේන ප්‍රදේශයේ එයාගේ එක වකුගඩුවක් නරක්කුලා තිබුණා. ඒ වකුගඩුව සම්බන්ධව බෙහෙත් ගන්න ඇඩ්මිට් කරාම වකුගඩ දෙකම අයින් කරා. ඒ අයින් කරලා දරුවා ඊට පස්සේ දරුවා මිය ගියා. දැන් මිය ගියාට පස්සේ මේ සම්බන්ධව දෙමව්පියන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරා. මොකද ඒ ඔපරේෂන් එක කරපු වෛද්‍යවරු, ඒකට සහාය වෙච්ච වෛද්‍යවරු, ඒක ඉතු හිටපු ලැබ් එකේ හිටපු බාරෝ හිටපු සියලු දෙනාම දැන් විදේශගත වෙලා තියෙන්නේ. ඒ ළමයා මිය යාමත් එක්ක සියලු දෙනාම රට ගියා. දැන් ඉන්නේ රට. දැන් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරලා 2023 දැන් අවුරුදු 3ක් වෙනවා. මම මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ අහන්නේ මේ ඇමතුමාගේ 3 වෙනි වතාවට. දැන් කලින් හිටිය අපේ ඇමතුමා 2024 කවුද අපේ ගාල්ලේ මන්ත්‍රීතුමා රමේෂ් පතිරණගෙනුත් මම හැව්වා මේ මේ වார்த்தාව ඇයි දෙන්නේ නැත්තේ කියලා. නලින්ද ජයතිස්ස ඇමතුමාගෙනුත් මම මීට මාස ගානකට කලින් යවුවා වார்த்தාව දෙන්නේ නැත්තේ ඇයි කියලා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දරුවගේ මරණය සම්බන්ධව පරීක්ෂණයක් කරලා මං හිතන්නේ ඒක බාරව ඉන්නේ දොස්තර අතපත්තු. දැන් මේ දෙමව්පියන්ට මේ වார்த்தාව දෙන්නේ නැහැ. අවුරුදු 3ක්. ඇයි දන්නේ මේ වார்த்தාව හංගන්නේ? ඉතින් මම අහනවා ඔබතුමාගෙනුත් මේ වார்த்தාව දෙන්න පුළුවන් දිනයක් කියන්න පුළුවන්ද මට?
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව් ඇත්තටම එහෙම මේ නිශ්චිත දැන් ඔවුන්ට කියන්න වார்த்தාව ඉල්ලන්න කියලා. ඔව්. ඔව්. ඔව් ඒක ඒක ගැන අපි හොයලා බලලා ඔබතුමාට කියන්නම් ඇත්තට මොකද්ද කියලා මට ඒක නිශ්චිතවම මේ අවස්ථාවේ කියන්න බෑ. ඔව්.
ගරු
හරි ඔබතුමාට ඒ පිළිබඳව අපි දෙන්නම් හොයලා.
ප්‍රශ්න අංක 4 ගරු හෙක්ටප්පුවම මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඇසීමට.
ගරු කථානායකතුමනි මම අහනවා හැබැයි මේක මේ දිගින් දිගටම අහපු පරණ ප්‍රශ්නයක්. අමන්නේ ඔබතුමා උත්තර දෙන්න මොකද?
ගර්ණ්‍යෝජ
අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි ප්‍රශ්න ආ රෝමන් නිලක අංක 1 295,606යි. රෝමන් නිලක අංක 2 ප්‍රධාන වශයෙන් සෞදි අරාබිය, කුවේට්, එක්සත් අරාබිය අමීරාජ්‍ය, බහරේන්, කටාර්, ජෝර්දාන්, ඕමාන්, සයිප්‍රස්, සිංගප්පූර්, මාලදිවයින, මැලේසියාව ආදී රටවල්. රෝමන් නිලක අංක 3 පුහුණුව ලබා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 155,046යි. ඒ අතර පුහුණුව නොලබා ගෘහස්ථ අංශයේ රැකියාව සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 140,560ක් වේ. ඒ අතර 2022/6/15 සිට 2024/6/26 දක්වා කාල සීමාවේදී සභාපති විසින් අනුමැතිය ලබා දී ක්‍රියාත්මක වූ ක්‍රමවේදයක් කරහා පමණක් පුහුණුවෙන් නිදහස් කර ඇති කාන්තා ශ්‍රමිකයන් 33,936ක්ද ඉහත 140,560ට ඇතුළත් වේ. රෝම නිලක අංක 4 පුහුණුවේ ස්වභාවය කවරේද කියන ප්‍රශ්නේ එතන ගෘහස්ථ ගෘහපාලන සහකාර පාඨමාලා මැද පෙරදිග දින 28ක පාඨමාලාවක් තියෙනවා. ඒ වගේම ගෘහස්ථ ගෘහපාලන සහකාර පාඨමාලාව යුරෝපයේ සහ නැගෙනහිර ආසියාවට දින 28ක පාඨමාලාවක් තියෙනවා. සාත්තු සේවක සේවිකා පුහුණු පාඨමාලාව දින 45යි. ඉංග්‍රීසි පාඨමාලාව දින 14යි. පෙර විගමනික පුහුණුව ඊශ්‍රායෙල් දින 7යි. දින 2ක පෙර විගමනික නවීකරණ පුහුණුව ඒ වගේම දින 5ක පිරිසුදු කිරීමේ පාඨමාලාව දින 3ක පෙර විගමනික පුහුණුව රුමේනියා රාජ්‍ය සඳහා ඒ වගේම දින 2ක පාඨමාලාවක් තියෙනවා. ඒ වගේම ජපාන් භාෂා පුහුණු පාඨමාලාව N5 කියන මේ කාණ්ඩ කීපයක් තියෙනවා. ප්‍රශ්න රෝමන් ඉලක්කම අංක 5 ඔව් වගේම රෝමන් ඉලක්කම් අංක 6 රැකියාවක් සඳහා විදේශගත වෙන සියලුම ශ්‍රමිකයන් පුහුණුව ලබා ගත යුතුයි. වෘත්තීය රැකියාව සඳහා විශේෂම ප්‍රොෆෙෂනල් කැටගරි කියන වෘත්තීය රැකියාව සඳහා යන කට්ටියට ඒක අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් සියලු දෙනාටම ඒක අත්‍යවශ්‍යයි. NVQ පාඨමාලාව විශේෂම NVQ level 3 පාඨමාලාව aran තිබුණා නම් අවුරුදු 10කට ඒක වළංගුයි. ඒ වගේම මේ සම්බන්ධව අපගේ කරුණාක ගුවන් තොටුපළේදී අපගේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශාඛා මගින් පරීක්ෂණයට පත් කරනවා. එතනදී මොකක් හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒක යාලව කාර්යාංශයට යොමු කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ සම්බන්ධව අපි අභ්‍යන්තර විගණන නිතරම පවත්වනවා. ප්‍රශ්න ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි මොකද විදේශ රැකියා ශාස්ත්‍රය මේ වෙනකොට ලෝකයේ බහුතර රටවල් ප්‍රමාණයක් පිටරටවලින් කාම්කරු සේවය සහ විශේෂයෙන්ම පුහුණු කණ්ඩායම් ඒ රටවලට ගෙන්වා ගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ බහුතරයක් ගම්වල තරුණ තරුණියන් පිටරට යන්න සූදානමින් ඉන්නවා. හැබැයි අපි දන්නවා මේ වෙනකොට ගම්වල හැම මොහොතකම උත්සාහ කරන්නේ තරුණයෙක් කුඩු ටිකක් ගංජා ටිකක් බීලා මොන හරි අහුණාට පස්සේ ගෙනල්ලා කූඩු කරලා හිරගෙවල් පුරවන එක තමයි කරලා තියෙන්නේ. ඒක දැන් ලංකාවේ ජනප්‍රිය වැඩසටහනක් හැටියට යනවා. ආණ්ඩුවේ ජනප්‍රිය වැඩසටහනක් හැටියට යනවා. මේ හිරගෙවල් පුරවන එක. හැබැයි අපිට බැරිද විදේශ නියුක්තිකාර්යංශයත් ඔබතුමාලාගේ අමාත්‍යංශයත් අනිකුත් අමාත්‍යංශයන් සම්බන්ධී කරගෙනමින් මේ රටේ තරුණ පරපුර ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ගම තුල යම් ආකාරයක පුහුණු මධ්‍යස්ථාන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දැනුවත් කිරීම මධ්‍යස්ථාන වෙන්න පුළුවන්, ඒ වගේම සුබසාධන මධ්‍යස්ථාන වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයකමක් නැහැ. යම් කිසි වැඩසටහනක් සකස් කරලා මේ තරුණ තරුණියන් අඩුම තරමේ විදේශගත කරන්න, රැකියාවක් සඳහා විදේශගත කරන්න අවශ්‍ය කරන මානසිකත්වය සහ සමාජීය තත්ත්වයත්, ඒ වගේම ආර්ථික වශයෙන් ලංකාවේ පුළුවන් ඔබතුමාලා දැන් භාණ්ඩාගාරේ පුරවලා තියෙන්නේ. ඒ සල්ලිවලින් යම් ප්‍රමාණයක් මේ වල වෙනුවෙන් මෙන් කරන්න පුළුවන්. ඒ මුදල් සමහරලාට ආණ්ඩුවෙන් දීලා යවුවත් පාඩු නෑ රටේ. මොකද අර බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගමාද. ඒ නිසා මේ සම්බන්ධව ඔබතුමාලා යම්සි පියවරක් ගන්නවාද කියන එක විශේෂයෙන් අහන්න කැමති ප්‍රශ්නයක් හැටියට.
ඔව් ගරු කතානායකතුමනි, දැන්ටමත් ජොයින් කැබිනට් සබ් කමිටි එකක් තියෙනවා. විශේෂයෙන්ම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වගේ විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යාංශය වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු මේ අමාත්‍යාංශ තුනම ඒකාබද්ධ වෙමින් දැන්ටමත් අපි සාකච්ඡා කරගෙන යනවා. එතනදී අපි තාම මුල් අදීරේ තමයි ඉන්නේ. මේ ප්‍රශ්න හඳුන්වා ගැනීම සහ මේකට අදාළ කරන තිරසාර විසඳුම ලබා ගැනීමට අදාළ කරන ඒ සාකච්ඡා පටන්ගෙන තියෙනවා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශ විදියට අපි විදේශ රැකියා ශ්‍රේෂ්ඨට ඇතුළු කරගන්න පුළුවන් සියලුම පාර්ශවකරුවන් එක දැන්තමත් අපි සාකච්ඡා පටන්ගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කෙටි කාලයක් තුළ ගරු මන්ත්‍රීතුමා යෝජනා කරපු එහෙම නැත්නම් ඉදිරිපත් කරපු මේ කාරණාවට අදාළවත් අපිට මැදිහත් වෙන්න පුළුවන්, ප්‍රවේශයක් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙයි කියන විශ්වාසය අපිට තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම ඒ පිළිතුර සැහැමකටපත් වෙන්නේ නැහැ. මොකද මේක ඉතාමත්ම බාර දූර වැදගත් කාර්යයක් මේ රටේ මේ අවස්ථාවේ. එසම මං හිතනවා රජය මීට වඩා විශාල මැදිහත් වීමකට එයි. අපි විපක්ෂයක් හැටියට සියලු දෙනාම එකහෙලා කරන්න පුළුවන් හැම උදව්වක් මේ සඳහා කරන්න සූදානම් බව ප්‍රකාශ කරනවා. මොකද අපේ රටේ තරුණ පරපුර සහ ජනතාව ආරක්ෂා කරගැනීම අපි සියලු දෙනා වගකීම. එනිසා ඊළඟට මම අහන ප්‍රශ්නය තමයි, විශේෂයෙන්ම ලෝකයේ මේ වෙනකොට ඉල්ලුම තියෙනවා නර්සිං වලට, ඉල්ලුම තියෙනවා ඩ්‍රයිවිං වලට, ඉල්ලුම තියෙනවා IT ක්ෂේත්‍රයට, ඉල්ලුම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙනකොට චෙප් සහ කුක්ලා සම්බන්ධව විශාල ඉල්ලුමක් තියෙනවා. අපි ඇයි උත්සාහ කරන්නේ නැත්තේ මේ රටේ යම් විදිහක අධ්‍යාපන මධ්‍යස්ථාන හදන්න? මේ සඳහා වෙනම උපාධිය වෙන්න පුළුවන්, ඩිප්ලෝමා වෙන්න පුළුවන්, වෙනාකාරයේ පාඨමාලා වෙන්න පුළුවන් හදලා පැහැදිලිව අපිට මෙවැනි කණ්ඩායමක් නිර්මාණය කරන්න බැරිද? මොකද විශාල වශයෙන් අපිට විදේශ විනිමය අරගන්න පුළුවන් මේ රටට. අද ඊශ්‍රායලය විශාල වශයෙන් අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. හැබැයි අපි ඒවා කඩාගන්න උත්සාහ කරනවා මිසක් අපි ඒවා හදාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා මේ සම්බන්ධව ලෝකේ තියෙන ඉල්ලුම හරියට හොයලා බලලා මේ සම්බන්ධ අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න ඔබතුමාලා හදලා තියෙන සැලැස්ම සම්බන්ධ දැනගන්න කැමතියි. බොහොම
ස්තුතියි. ගරු කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්න අහන්න කලින් අර පළවෙනි අතුරු ප්‍රශ්නට අදාළ යම්කිසි කාරණාවක් ගරු මන්ත්‍රීතුමා මතක කරලා තිබුණා. නැත්නම් ඒකටත් උත්තරයක් සපයන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපි දන්නවා විෂමද්‍රව්‍ය ඇතුළු මේ දේවල් වලට සම්බන්ධ වෙච්ච ප්‍රජාව අපි පුනරුත්ථාපනය කරමින් තමයි පිටරටවලට යවන්න සිද්ධ වෙන්නේ. ඒකත් ඒ රටවල් වල පවතින අභ්‍යන්තර නීති රීති වලට අනුරූපීව තමයි ගරු කතානායකතුමනි මේ කටයුතු කරන්න වෙන්නේ. ඒකට ඉතින් අපි රාජ්‍යයන් එක්ක අපි සාකච්ඡා කර යුතුයි. ඒ සම්බන්ධව పూర్ව වැඩසටහන අපි විශේෂයෙන් මේ පුනරුත්ථාපන හරහා දැන් කරන්න පටන්ගෙන තියෙනවා. විශේෂයෙන්ම මම දන්නවා ඩේන්ජරස් ඩ්‍රග් කන්ට්‍රෝල් බියුරෝ ඇතුළු අන්තරායක ඖෂධ පාලක බල මණ්ඩලය ඇතුළු විවිධ ආයතන මේකට සම්බන්ධ වෙලා ඉන්න පුනරුත්ථාපනයට අදාළ කරන මේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු මේ සියලුම ආයතන මේ සම්බන්ධ පූර්ව සාකච්ඡාවලදී ප්‍රතිවිස සිටිනවා. මේක ඇවිල්ලා විශේෂ කාරණාවක් නිසා මේක G2G agreement එකක් හරහා තමයි යන්න වෙන්නේ. ඒ වගේම තමයි අපි සමහර තැන්වලදී මේ අදාළ පුද්ගලයන්ගේ චෝදනාව බරපතලම චෝදනාවක් නොවේ නම්
ඒ එයාලට ඒ නිසි පරිදි නීති අනුකූලව පිටරටක වලට යන්න පුළුවන් ක්‍රමවේදයක් දැන්ටමත් රට තුල තියෙනවා. ඒ වගේම තමයි මේ පුහුණු ශ්‍රමිකයන්ව යවන එකට අදාළව අපි දැන්ටමත් අර මේ අන්ස්කිල් කියන එකට වඩා, ඒ කියන්නේ මේ පුහුණු නොවන ශ්‍රමිකයන්ට වඩා මේ මොහොත වෙනකොට පුහුණු ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉතාමත් වේගෙන් ඉස්සරට යන එකක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි හැම පැත්තෙම පුහුණුව අපි ප්‍රවර්ධනය කරන, ඒ වගේම පුහුණුව නොසලකා කවුරු හරි පුද්ගලයෝ මැදිහත් වෙලා පිටරට වලට රැකියා සඳහා යොමු කරනවා නම් අපි ඒකට අදාළ කරන දඬුවම් ලබා දෙන ක්‍රමවේදකුත් තියෙනවා. ඒ නිසා මේ මොහොත වෙනකොට අපි ටාගට් එක ඒ සෙක්ට් එක තමයි. විවිධ රටවල් වල ඒ සම්බන්ධව විවිධ අවස්ථා ලැබිලා තියෙනවා. දැන්ටමත් මම හිතනවා මේ සම්බන්ධව ප්‍රමාණවත් වැඩ කටයුත්තක් අපි කරගෙන යනවා. විශේෂම අපේ අමාත්‍යාංශ පැත්තෙන් උනත් අපි ඍජුවෙන්ම ස්ලිතම් වගේ ආයතනෙත් එක්ක මැදිහත් වෙලා හෝටල් හවුස් කීපින් ඇතුළු ඒ වගේම රෙස්ටෝරන්ට් සෙක්ටර් එක ඇතුළු මේ දේවල් වලට අදාළව අමාත්‍යාංශයක් විදිහට අපි මැදිහත් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි වෙන පුද්ගලික ආයතනත් මැදිහත් වෙලා විශේෂයෙන්ම NVQ පාඨමාලාවත් එක්ක ඒකාබද්ධ වෙමින් මේ කටයුතු දැන්ටමත් කරගෙන යනවා. ඒ වගේම විශේෂ කාරණාවක් මෙතනදී මතු කරන්නට ඕනේ, අපි බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක ඕනෑම ළමයෙක් තමන්ගේ සාමාන්‍ය පෙළ අසමත් වුණත් යම්කිසි ආකාරයෙන් තමන් තෝරා ගන්න වෘත්තීය පුහුණුව හරහා NVQ එක්ක එළියට එනකොට අනිවාර්යෙන් විදේශ රැකියා වෙළඳපොළකට ඉතාමත් ලේසියෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා අපි දැනට පවතින රාමුව තුළ පවතින සිස්ටම් එක තුළ අපිට කරන්න පුළුවන් උපරිම දේවල් අපි කරගෙන යනවා. ඒ වගේම තමයි අනාගතයේදී බලාපොරොත්තු වෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක අපිට විශේෂයෙන්ම තැන් තැන් වල අලුතෙන් අපි පටන් ගන්නට ඕනේ සියලුම පාසල්, එහෙම නැත්නම් තෝරාගත විශේෂ පාසල් පුහුණු මධ්‍යස්ථාන විදියට පරිවර්තනය වෙයි කියන අවංක චේතනාව අපිට තියෙනවා. ස්තුතියි.
ප්‍රශ්න අංක 5 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යාංශ
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමිය අහන ප්‍රශ්නට උත්තර ලබා දෙනවා. ප්‍රශ්න අංක A1 2469යි. මේක නම් වශයෙන් තියෙනවා. ඊට අමතරමට ඕනම් පළාත් මට්ටමින් කියන්න පුළුවන්. බස්නාහිර පළාතේ 531ක්, මධ්‍යම පළාතේ 343ක්, වයඹ පළාතේ 421ක්, උතුරුමැද පළාතේ 181ක්, උතුර 110ක්, නැගෙනහිර 87ක්, දකුණු පළාතේ 367ක්, සබරගමුවේ 261ක්, ඌව පළාතේ 168ක්, සමස්තය 2469යි. A2 ඇමනුම එකේ මගින් දන්වා ඇත. A3 77යි. ඒකත් මට පළාත් මට්ටමින් කියන්න පුළුවන්. බස්නාහිර පළාතේ 48යි, මධ්‍යම 1යි, වයඹ නැහැ, උතුරු මැද නැහැ, උතුරු නැත, නැගෙනහිර නැහැ, දකුණු පළාතේ 26යි, සබරගමුවේ නැහැ, ඌව පළාතේ 2යි, ඔක්කොම 77යි. A4 ඇමනුම අංක 2 මගින් දන්වා ඇත. ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඊළඟට A5 පළාත් සම්පකාර සංවර්ධන කොමසාරිස්වරුන් වාර්තා කරන පරිදි 268 ඒකත් පළාත් මට්ටමින් ගත්තොත් බස්නාහිර පළාතේ 139811යි, දකුණු පළාතේ 60128යි, මධ්‍යම පළාතේ 129යි, අනෙකුත් පළාත්වල අදාළ වෙන්නේ නැහැ ඒක. ඊළඟට A6 පළාත ලබා දී ඇති සහන බස්නාහිර පළාත් සම්පකාර අරමුදල මගින් සීමා සහිත දෙහිවල ගල්කිස්ස විවිධ සේවා සම්පකාර සමිතියේ තැන්පත් ගෙවීම සඳහා රුපියල් මිලියන 25ක ණය මුදලක් සහන පොලි අනුපාතය යටතේ ලබා දී තියෙනවා. ඊළඟට බස්නාහිර පළාත් සම්පකාර අරමුදල මගින් සීමා සහිත මහරගම විවිධ සේවා සම්පකාර සමිතියේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 20ක ණය මුදලක් සහන පොලි යටතේ ලබා දීලා තියෙනවා. දකුණු පළාතේ ගත්තොත් ආණ්ඩුකාරතුමා සමග මේ වෙලාවේ සමිතියේ විධායක නිලධාරීන් සමග සියලු ග්‍රාමීය බැංකු කළමනාකරුවන් සමග සාකච්ඡා සිදු කරමින් පමණක් මේ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව. ඌව පළාත ගත්තොත් ග්‍රාමීය බැංකුවල ගණතරුකරුවන් අපහසුතාවට පත් වී ඇති සඳහනක් නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි, මේ මන්ත්‍රීතුමනි, ඊළඟ ප්‍රශ්නයේ A7 ඇමනුම 3 මගින් දන්නා ඇත. 8 ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමිය
මගේ අතුරු ප්‍රශ්න ගරු ඇමතිතුමා, ඔබතුමා මේක කිව්වා මේ අයන්නේ පස්වෙනි එකේ උත්තරයක් හැටියට මධ්‍යම පළාතේ ඒකෙන් පීඩාවට පත්වී සිටින තැන්පත්කරුවන් සංඛ්‍යාව 129ක් කියලා. මම ඔබතුමාට කියන්නම් ඒ තොරතුර වැරදි. මොකද මම එක සමිතියක් ගැන කියන්නම්. මම ඒකයි ඇහුවේ මධ්‍යම පළාතේ සමිතියේ නම කියන්න කියලා. මේ වෙනකොට උකුවෙල සනස සමිතිය, සනස ණය දෙන මේ සමිතිය බැංකුව තැන්පත්කරුවන් ඉන්නවා 13,000ක්. මේ අයගෙන් කෝටි 90ක් ක වංචාවක් පිළිබඳව දැන් කාලයක් තිස්සේ තැන්පත්කරුවෝ මැසිවිලි නගිනවා. විශේෂයෙන්ම ඒ අයගේ මුදල් ආපහු ගන්න විදිහක් නැහැ. ඒ කෝටි 90ෙන් කෝටි 50ක ණය දීලා තියෙනවා කියලා කියනවා. ඒ ණය වෙනුවෙන් ආයෝජනය කරලා තියෙන කෝටි 20ක් කියලා කියනවා. ඒකෙනුත් ප්‍රතිලේඛනය කරලා ඉදිරියට එනකොට කෝටි 50ක වගේ මුදලක තමයි තියෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. මොකද මුදල් මේ තැන්පත්කරුවන්ගේ මුදල් ගන්න හැදුවාම ඒගොල්ලන්ට දෙන්නේ නැහැ. දෙන්නේ රුපියල් 1000යි 2000යි ඒ වගේ මුදලක්. ඒ වගේම මේ අය CID එකට පැමිණිලි කරලා තියෙනවා. ගිහිල්ලත් ලිඛිතවත් පැමිණිලි 47ක් දීලා තියෙනවා. මේ වෙනකන් ඒ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මහමවත් ඒකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වෙනකොට මේ අය ජනාධිපතිතුමාට ලිඛිතව දැනුවත් කරලා තියෙනවා. වසන්ත සමරසිංහ මේ විෂයවාර ඇමතිතුමාව මුණ ගැහිලත් ප්‍රකාශ කරා කියලා කියනවා. ඒ වගේම දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිතුමා, ගමගෙදර දිසානායක ඇමතිතුමාවත් දැනුවත් කරලා තියෙනවා කියනවා. එතකොට අර කිව්ව පිළිතුර පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මේ ගැන ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයත් දෙවෙනි අතුරු ප්‍රශ්නයත්.
ගරු කතානායකතුමනි, එතුමිය ඉදිරිපත් කරන කරුණු සමහර විට අපි හිතනවා ඇත්ත වෙන්න පුළුවන්. මොකද අපි මේ දැනට අපි මේ විශේෂයෙන් ග්‍රාමීය බැංකු මුහුණ දීලා තියෙන ප්‍රශ්න පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එකක් අපි පහුගිය දවස්වල පළාත් කොමසාරිස්වරුත්, පළාත් ආණ්ඩුකාරවරු, ඒ වගේම පළාත්වල සම්පකාර සමිතිවල සභාපතිවරු සහ ඒකට අදාළ අනෙකුත් නිලධාරීන් ගෙන්නලා සාකච්ඡා කරා අවස්ථා ගන්නා විට නවත ගරු කතානායකතුමනි, තියෙන ගැටලුව තමයි පළාත් විෂය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 13 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේ විෂය දෙකට බෙදිලා තියෙන්නේ. එතකොට මධ්‍යම රජයේ හැටියට අපිට තියෙන සමිති 70ක් විතර, අනිත් සියලුම දේවල් තියෙන්නේ පළාත් මට්ටමේ සම්පකාර කොමසාරිස්වරු යටතේ. එතකොට මේක අධීක්ෂණය කරනවා. හැබැයි අධීක්ෂණය කරාට අවසානට මේක ප්‍රතිඵලය බවට පත්වලා තියෙන්නේ අධීක්ෂණ ක්‍රියාවලියෙන් ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඉතින් අපි වෙන වෙනම කොමසාරිස්වරුන් පළාත් අමාත්‍ය කියන පළාත්වල තියෙන විෂය බෙදිලා තියෙන නිසා අපට අධීක්ෂණය කරන්න අපේ තියෙන සම්පකාර පනතෙන් කිසිම අවස්ථාවක් නැහැ. මධ්‍යම රජයේ අමාත්‍යංශයට මේක පරීක්ෂා කරන්න එකට මැදිහත් වෙන්න අවස්ථාවක් නැහැ. නමුත් අපි ඒ නිසාම දැනට පවත්වාගෙන යන පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක් දැන් ආරම්භ කරලා තිනවා. ඒක අවසාන අධීරේ තියෙන්නේ. අපි පහුගිය දවස්වල සියලුම පළාත්වල කොමසාරිස්වරු සහ ආණ්ඩුකාරවරුත් ගෙන්නලා ඒකට අදාළ වගකීමට දරන මේ පනත සංශෝධනය කිරීමේදී එක එක ගැටලු निराකරණය කරමින් මධ්‍යම රජයට මේකට මැදිහත් වෙලා මේ තියෙන විශේෂයෙන්ම තැන්පතු කරුවන් විශාල පිරිසක් මොනද ගත්තොත් මගේ විස්තරයක් ඇති. ඒ සියලුම දෙනාට කෝටි ගාන කෝටි 1500ක විතර මං හිතන්නේ ලංකාව පුරා ගත්තොත් හොරකම් වංචා සහ විවිධ දේවල් හරහා නැති වෙලා තියෙනවා. එතකොට මේවා ගෙවන්න හෝ වෙනත් කටයුතු කරන්න අපට තියෙන හැකියාව නැති නිසා අපි මේ පනත සංශෝධනය කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ පළාත් විෂය බෙදීම අපේ යටතට ගන්න. නමුත් අපට යම් අධීක්ෂණයක් මැදිහත් වීමක් කරන්න පුළුවන් විදියට සංශෝධනය කරලා මේකට මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතර අපි උත්සාහ කරනවා මේ සම්පකාර අරමුදල මගින්, ඒ කියන්නේ පළාත් සම්පකාර අරමුදලක් තියෙනවා, පළාත් සම්පකාර අරමුදලට අමතරව මධ්‍යම රජයේ පළාත් සම්පකාර අරමුදලක් තියෙනවා. ඉතින් මේ අරමුදල් දෙක පාවිච්චි කරලා මේකට යම් මැදිහත් වීමක් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරා. නමුත් මන්ත්‍රීතුමෝ අපි දන්නවා බස්නාහිර පළාතේ මධ්‍යම පළාතේ තවන් ගියා, දඹුල්ලේ වගේ තැන්වලට ගියා. ඒ තැන්වල තියෙන ගැටලුව තමයි ඒ කරලා තියෙන වංචාවේ ප්‍රමාණයට සාපේක්ෂව අරමුදල් වලින් ගෙවන්න බෑ. එතකොට ඒක නිසා මොකද්ද කරන්න කියලා නැවත සාකච්ඡා කරලා අවසානට තීන්දුවක් ගන්න මේ ආසන්නතම දවසේදී අපි සීලොම කොමසාරිස්වරු සහ ආණ්ඩුකාරවරු ගෙනලා අපි සාකච්ඡා කරා.
ප්‍රශ්නාංක 6 ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා අග්‍රාමාත්‍යතුමනි නෑ ගරු මන් දැන් ඔබතුමනි ප්‍රශ්න දෙකම අහලා ඉවරයි ආයේ පැහැදිලි කරන්න එතුමා ලබා දුන්න පිළිතුරින් පස්සේ කතා ඉවරයි.